ඉතින් දරුවනේ ඉස්සල්ලාම අපි එහෙනම් සංවර්ධනය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන අපි ඊළඟ පියවරට යොමුවෙමු. ඔබ දැනගන්න ඕනේ සංවර්ධනය කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව දරුවනේ. සංවර්ධනය කියන්නේ ආර්ථික ක්ෂේත්‍රය තුල සිදුවන දියුණුව විතරක් නෙවෙයි දරුවනේ. සංවර්ධනය කියලා හඳුන්වන්නේ ආර්ථික ක්ෂේත්‍රය තුල සිදුවන දියුණුව විතරක් නෙවෙයි. ආර්ථික ක්ෂේත්‍රය තුල සිදුවන දියුණුව විතරක් නෙවෙයි දරුවනේ. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සිදුවන වර්ධනය විතරක් නෙවෙයි දරුවනේ රටක සංවර්ධනය කියලා කියන්නේ. ඊට වඩා පුළුල් අර්ථයක් මේ සංවර්ධනය කියන වචනය තුළ තියෙනවා දරුවනේ. එහෙනම් අපි බලමු සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා. සංවර්ධනය පිළිබඳව විවිධ අර්ථකථන ඉදිරිපත් වෙලා තියෙනවා. එක අර්ථකථනයකින් කියනවා දරුවනේ, මුළු සමාජ පද්ධතියම ඉහළ දෙසට සිදුවන සංචලනය සංවර්ධනයලු. මම නම් මේ නිර්වචනයට හුඟා කැමති. මොකද මේ නිර්වචනය තුල තියෙනවා මුළු සංවර්ධනයම කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. බලන්න ආපහු, මුළු සමාජ පද්ධතියම ඉහළ දෙසට සිදුවන සංචලනය සංවර්ධනයලු. මුළු සමාජ පද්ධතියම ඉහළ දෙසට සිදුවන සංචලනය සංවර්ධනයලු. එතකොට ඒ නිර්වචනය දිහා බලපුවාම අපිට තේරෙනවා දරුවනේ, සංවර්ධනය කියලා කියන්නේ මුළු සමාජ පද්ධතියම ඉහළ දෙසට සිදුවන සංචලනය. සමාජ පද්ධතිය කියපුවාම ආර්ථික, සමාජ, සංස්කෘතික, දේශපාලන, ආගමික කියන මේ හැම ක්ෂේත්‍රයක්ම අයිති. එතකොට මේ නිර්වචනය සංවර්ධනයේ කියන පදේ අර්ථ දක්වන්න හුඟක් උචිතයි කියලා මම හිතනවා. එහෙමනම් සංවර්ධනය පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන එක නිර්වචනයක් තමයි දරුවනේ, මුළු සමාජ පද්ධතියම ඉහළ දෙසට සිදුවන සංචලනය. ආර්ථික, සමාජ, සංස්කෘතික, ආගමික, දේශපාලන ආදී වශයෙන් මේ මුළු සමාජ පද්ධතියම ඉහළට ගමන් කරනවා නම් අන්න ඒකට තමයි කියන්නේ සංවර්ධනය කියලා. එහෙනම් ඔබ මෙතෙන්දී අඳුරගන්න ඕනේ, සංවර්ධනය කියලා කියන්නේ ආර්ථික ක්ෂේත්‍රය තුල සිදුවන දියුණුව විතරක් නෙවෙයි, දේශපාලන, සංස්කෘතික, ආගමික, සමාජීය මේ කියන හැම ක්ෂේත්‍රයක් තුලම සිදුවන දියුණුවට තමයි කියන්නේ සංවර්ධනය කියලා දරුවනේ. එතකොට මේ සංවර්ධනය කියන මාතෘකාව ගත්තහම සංවර්ධනය කියන එක පිළිබඳව මෙන්න මේ විදිහට අපිට පුළුල් අර්ථකථනයක් දෙන්න පුළුවන් දරුවනේ. රටක ආර්ථික වර්ධනයත් සමග, ආර්ථිකයේ වර්ධනය වෙන්න ඕනේ අනිවාර්යෙන් සංවර්ධනයේදී. ඒකේ තර්ක දෙකක් නැහැ. රටක ආර්ථික වර්ධනයත් සමගම සමාජ, සංස්කෘතික, ආගමික, දේශපාලන යන ශේත්‍රයන් තුල සිදුවන දියුණුවත් සමගම දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයන්ට තමන්ගේ මූලික අවශ්‍යතාවයන්වත් ඉටු කරගන්න පුළුවන් තත්ත්වයට පත්වීම සංවර්ධනය කියලා කියනවා. එහෙමනම් සංවර්ධනය පිළිබඳව දෙන්න පුළුවන් පුළුල්ම අර්ථකථනයක් තමයි දරුවනේ මම ඔබ ඔය පැහැදිලි කරේ. මොකද්ද? රටක ආර්ථික වර්ධනයත් සමග සමාජ, සංස්කෘතික, දේශපාලනික, ආගමික යන ශේත්‍රයන් තුල සිදුවන දියුණුවත් සමග දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයන්ට තමන්ගේ මූලික අවශ්‍යතාවයන්වත් ඉටු කරගන්න පුළුවන් තත්ත්වයට පත්වීම සංවර්ධනය කියලා කියනවා. සංවර්ධනය කියනවා. එතකොට සංවර්ධනයේදී දරුවනේ දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයන්ට මූලික අවශ්‍යතාවයන්වත් ඉටු කරගන්න පුළුවන් තත්ත්වයට පත් වෙන්න ඕනේ. මොකද්ද දරුවනේ දරිද්‍රතාවය කියන්නේ? දරිද්‍රතාවය කියන්නේ ආහාර, ඇඳුම්, නිවාස කියන මූලික අවශ්‍යතාවයන්වත් හරියට ඉටු කරගන්න බැරි ජන කොට්ටාසයක් රටක ඉන්නවනේ. ආං ඒගොල්ලන්ට කියනවා දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සු කියලා. මූලික අවශ්‍යතාවයන්වත් ඉටු කර ගැනීමට නොහැකි නම් අන්න ඒකට කියනවා දරිද්‍රතාවය කියලා. එහෙනම් රටක් සංවර්ධිත තත්ත්වයට පත් වෙනවා කියන්නේ දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයන්ට තමන්ගේ මූලික අවශ්‍යතාවයන්වත් ඉටු කරගන්න පුළුවන් තත්ත්වයට පත් වෙන්න ඕන කියන එක තමයි සංවර්ධනය කියලා කියන්නේ. එහෙමනම් මේක සංවර්ධනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගත් නිර්වචනයකුත් වෙනවා. මෙන්න මේකයි රටක ආර්ථික වර්ධනයත් සමග සමාජ සංස්කෘතික දේශපාලනික ආගමික යන ශේත්‍රයන් තුළ සිදුවන වර්ධනයත් සමග දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයන්ට සිය මූලික අවශ්‍යතාවයන්වත් ඉටු කරගන්න පුළුවන් තත්ත්වයට පත් වෙන එක සංවර්ධනය කියලා කියනවා. මං හිතනවා දැන් සංවර්ධනය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලැබෙන්නට ඇති. ඉතින් දරුවනේ මේ සංවර්ධනය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අවබෝධ කරගන්නේ නැතුව අපිට සංවර්ධනයේ ඉතුරු මාතෘකා ටික කතා කරන්න බෑ. ඒ නිසා තමයි මම ඉස්සල්ලාම ඔබට සංවර්ධනය පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න උත්සාහ කරේ. එහෙනම් දරුවනේ හිතට ගන්න සංවර්ධනය කියන්නේ මුළු සමාජ පද්ධතියම ඉහළ දෙසට ගමන් කිරීම. ආර්ථික සමාජ සංස්කෘතික දේශපාලන ආගමික යන මේ සෑම ශේත්‍රයක් තුළම සිදුවන වර්ධනයට තමයි දරුවනේ සංවර්ධනය කියලා කියන්නේ. අපි කියනවා ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, කැනඩාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ආස්ට්‍රේලියාව, නවසීලන්තය, ඔස්ට්‍රියාව මෙව සංවර්ධිත රටවල් කියලා අපි කියනවා. ලංකාව, මාලදිවයින, බංගලාදේශය, බුරුන්ඩි මෙව සංවර්ධනය වෙමින් පවතින රටවල් කියලා කියනවා. එතකොට සංවර්ධිත රටවල්, සංවර්ධනය වෙමින් පවතින රටවල් කියලා ලෝකයේ රටවල් කොහොමද මෙහෙම වර්ග කරන්නේ? ඒ සඳහා දරුවනේ නිර්ණායක තියෙනවා. ඒවට අපි කියනවා දරුවනේ සංවර්ධනය මනින මිනුම් කියනවා. රටක් සංවර්ධිතද, සංවර්ධනය වෙමින් පවතිනවද කියන එක මනින නිර්ණායක තියෙනවා. අපි ඒවට කියනවා සංවර්ධනය මනින මිනුම්. රටක් සංවර්ධිතද, සංවර්ධනය වෙමින් පවතිනවද කියලා මැන බලන්නට මිනුම් වර්ග හඳුන්වලා දීලා තියෙනවා. ඒවට අපි කියනවා සංවර්ධනය මනින මිනුම් කියලා. එතකොට සංවර්ධනය මනින මිනුම් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි දරුවනේ සාම්ප්‍රදායික මිනුම්, අනිත් එක තමයි දරුවනේ නූතන මිනුම්. එහෙනම් රටක සංවර්ධනය මනින ප්‍රධාන මිනුම් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සාම්ප්‍රදායික මිනුම් ක්‍රම, අනිත් එක තමයි දරුවනේ නූතන මිනුම් ක්‍රම කියලා. අපි ඉස්සලාම කතා කරමු සංවර්ධනය මනින සාම්ප්‍රදායික මිනුම් ක්‍රම මොනවද කියලා. රටක් සංවර්ධිතද නැද්ද කියන එක මනින සාම්ප්‍රදායික මිනුම් ක්‍රම මොනවාද කියන එක අපි ඉස්සලාම කතා කරලා බලමු. මෙන්න දරුවනේ සාම්ප්‍රදායික මිනුම් ක්‍රම. එක, ඒක පුද්ගල ආදායම. දෙක, දළ ජාතික නිෂ්පාදිතය. තුන, ඒක පුද්ගල ආදායමේ වර්ධන වේගය. හතර, දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධන වේගය. මෙන්න මේවා රටක සංවර්ධනය මනින සාම්ප්‍රදායික මිනුම්. මොනවාද? ඒක පුද්ගල ආදායම, දළ ජාතික නිෂ්පාදිතය, ඒක පුද්ගල ආදායමේ වර්ධන වේගය, දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධන වේගය. මෙන්න රටක සංවර්ධනය මනින සාම්ප්‍රදායික මිනුම්. මොකද දරුවනේ ඒක පුද්ගල ආදායම කියන්නේ? මේක ලොකු සංකල්පයක් දරුවනේ. මේ පිළිබඳව ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. නමුත් සාමාන්‍ය පෙළදී අපි මේක ගැඹුරට අධ්‍යයනය කරන්නේ නැහැ දරුවනේ. ඒක පුද්ගල ආදායම කියන්නේ එක පුද්ගලයෙක් අවුරුද්දකදී උපයන ආදායම. ඒක පුද්ගල ආදායම. ඒක පුද්ගල ආදායම වැඩි නම් ඒ රට සංවර්ධිතයි. ඒක පුද්ගල ආදායම අඩු නම් ඒ රට සංවර්ධනය වෙමින් පවතින රට. ඊළඟට දළ ජාතික නිෂ්පාදිතය. වර්ෂයක කාලයක් තුලදී නිෂ්පාදනය කරන බහණ්ඩ හා සේවාවල වෙළඳපළ වටිනාකම දළ ජාතික නිෂ්පාදිතය කියලා කියන. මේක සරලව කියනවා නම් අවුරුද්දක කාලයක් තුලදී කිසියම් රටක නිෂ්පාදනය කරන බහණ්ඩ හා සේවාවල වටිනාකම දළ ජාතික නිෂ්පාදිතය කියලා අපි හඳුන්වනවා. දළ ජාතික නිෂ්පාදිතය වැඩි නම් ඒ රට සංවර්ධිතයි, දළ ජාතික නිෂ්පාදිතය අඩු නම් ඒ රට සංවර්ධනය වෙමින් පවතින රටක්. එහෙනම් එක පුද්ගලයෙක් උපයන ආදායම වැඩි නම් ඒ රට සංවර්ධිතයි, එක පුද්ගලයෙක් උපයන ආදායම අඩු නම් ඒ රට සංවර්ධනය වෙමින් පවතින රටක්. දළ ජාතික නිෂ්පාදිතය වැඩි නම් ඒ රට සංවර්ධිත රටක්, දළ ජාතික නිෂ්පාදිතය අඩු නම් ඒ රට සංවර්ධනය වෙමින් පවතින රටක්. ඔන්න සංවර්ධනයේ මනිනාකාරය. ඊළඟට මේ ඒක පුද්ගල ආදායමේ වර්ධන වේගය, ඒක පුද්ගල ආදායම වේගයෙන් වැඩි වෙනවනම් ඒක සංවර්ධිත රටක්. පෙර වර්ෂයට සාපේක්ෂව පසු වර්ෂයේ ඒක පුද්ගල ආදායම සීග්‍රයෙන් වැඩි වෙලා තියෙනවනම් ඒක සංවර්ධිත රටක්. එතකොට මෙන්න මෙව්වට තමයි අපි කියන්නේ දරුවනේ, රටක සංවර්ධනය මනින සාම්ප්‍රදායික මිනුම් ක්‍රම. දැන් ඔබට තේරෙනවා ඒ සාම්ප්‍රදායික මිනුම් ක්‍රම දිහා බලන්ටකෝ. සාම්ප්‍රදායික මිනුම් ක්‍රම වලින් රටක මනින්නේ ආර්ථික ක්ෂේත්‍රයේ සිදුවන වර්ධනය හෝ පසුබෑම විතරයි නේද? ඒක පුද්ගල ආදායම, දළ ජාතික නිෂ්පාදිතය, ඒක පුද්ගල ආදායමේ වර්ධන වේගය, දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධන වේගය, මේ හැම මිනුමක් තුලින්ම මනින්නේ රටක ආර්ථික ක්ෂේත්‍රයේ සිදුවන වර්ධනය හෝ පසුබෑම විතරයි. නමුත් ඔබ මුලදී ඉගෙනගත්ත මතකද, සංවර්ධනය කියලා කියන්නේ දරුවනේ ආර්ථික ක්ෂේත්‍රය තුල සිදුවන දියුණුව හෝ පසුබෑම විතරක් නෙවෙයි. රටක සංවර්ධනය කියලා කියන්නේ ආර්ථික ක්ෂේත්‍රය තුල සිදුවන දියුණුව විතරක්ම නෙවෙයි, දේශපාලන, සමාජ, සංස්කෘතික, ආගමික යන ක්ෂේත්‍රවල සිදුවන දියුණුවත් සංවර්ධනයට අදාළයි. නමුත් අර සාම්ප්‍රදායික මිනුම් ක්‍රමවලින් මනින්ට පුළුවන්නේ ආර්ථික ක්ෂේත්‍රයේ සිදුවන වර්ධනය හෝ පසුබෑම විතරයි. සමාජ, සංස්කෘතික, දේශපාලන, ආගමික කියන ක්ෂේත්‍රයන් තුල සිදුවන දියුණුව හෝ පසුබෑම සාම්ප්‍රදායික මිනුම් ක්‍රමවලින් මනින්ට බෑ. එහෙනම් ඔබෙන් විභාගෙදි ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන ප්‍රශ්නය? රටක සංවර්ධනය මැනීමේදී සාම්ප්‍රදායික මිනුම් ක්‍රම විතරක් යොදා ගැනීම සුදුසු නොවන්නේ ඇයි? ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇයි දරුවනේ සුදුසු නොවන්නේ? සාම්ප්‍රදායික මිනුම් ක්‍රමවලින් මනින්නේ රටක ආර්ථික ක්ෂේත්‍රයේ වර්ධනය හෝ පසුබෑම විතරයි. නමුත් සංවර්ධනය කියලා කියන්නේ ආර්ථික ක්ෂේත්‍රයේ සිදුවන වර්ධනය හෝ පසුබෑම විතරක් නෙවෙයි, සමාජ, සංස්කෘතික, දේශපාලන, ආගමික යන ක්ෂේත්‍රයන් තුළ සිදුවන දියුණුවත් සංවර්ධනයට අයිති. නමුත් සාම්ප්‍රදායික මිනුම් ක්‍රමවලින් ඒ ක්ෂේත්‍රයන් තුළ සිදුවන වර්ධනය හෝ පසුබෑම මනින්නේ නැහැ, මැනෙන්නේ නැහැ. ඒ නිසා සංවර්ධනය මනින්න සාම්ප්‍රදායික මිනුම් ක්‍රම විතරක් යෝග්‍ය නැහැ. ජනප්‍රිය ප්‍රශ්නයක් විභාගයට එන. සංවර්ධනය මැනීමේදී සාම්ප්‍රදායික මිනුම් ක්‍රම පමණක් යොදා ගැනීම සුදුසු නොවන්නේ ඇයි? දැන් උත්තරේ දන්නව ඔබ නේද? කියන්න බලන්න උත්තරේ මොකද්ද කියලා. සාම්ප්‍රදායික මිනුම් ක්‍රමවලින් මනින්ට පුළුවන්නේ රටක ආර්ථික වර්ධනය හෝ පසුබෑම විතරයි, ආර්ථික ක්ෂේත්‍රයේ සිදුවන වර්ධනය හෝ පසුබෑම විතරයි. ඒ කියන්නේ බහණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සිදුවන වර්ධනය හෝ පසුබෑම විතරයි, සමාජ, සංස්කෘතික, දේශපාලන, ආගමික කියන ක්ෂේත්‍රයන් තුල සිදුවන දියුණුව හෝ පසුබෑම සාම්ප්‍රදායික මිනුම් ක්‍රමවලින් මනින්ට බෑ. ඒ නිසා සංවර්ධනයේ මනින්න සාම්ප්‍රදායික මිනුම් ක්‍රම විතරක් යෝග්‍ය නැහැ. ආන් ඒ අඩුපාඩුව නිසා දරුවනේ නූතන මිනුම් ක්‍රම හඳුන්වා දෙනවා සංවර්ධනයේ මනින්න. සාම්ප්‍රදායික මිනුම් ක්‍රමවල සංවර්ධනය මැනීමේදී සිදුවන අඩුපාඩුව ඌන පූර්ණේ කරගන්න නූතන මිනුම් ක්‍රම හඳුන්වලා දෙනවා. නූතන මිනුම් ක්‍රම සාම්ප්‍රදායික මිනුම් ක්‍රමවලින් රටක සංවර්ධනය මැනීමේදී සිදුවන අඩුපාඩුව මගහරවා ගන්නට නූතන මිනුම් ක්‍රම හඳුන්වලා දෙනවා. නූතන මිනුම් ක්‍රමවලින් දරුවනේ සමාජ සංස්කෘතික ආගමික කියන ශේත්‍රයන් තුළ සිදුවන සංවර්ධනය හෝ පසුබෑම නිරූපණය වෙනවා. මෙන්න සංවර්ධනය මනින නූතන මිනුම් ක්‍රම. සංවර්ධනය මනින නූතන මිනුම් ක්‍රම අතර ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙනවා භෞතික ජීවන තත්ත්ව දර්ශකය. සංවර්ධනය මනින නූතන මිනුම් ක්‍රම අතර අතිශයින් වැදගත් වෙනවා භෞතික ජීවන තත්ත්ව දර්ශකය, physical quality of life index. physical quality of life index කියන භෞතික ජීවන තත්ත්ව දර්ශකය සංවර්ධනය මනින නූතන මිනුම් ක්‍රම අතර ප්‍රධාන වෙනවා. භෞතික ජීවන තත්ත්ව දර්ශකය සංවර්ධනය මනින නූතන මිනුම් ක්‍රමයක්. ඒ භෞතික ජීවන තත්ත්ව දර්ශකය හැදිලා තියෙන දරුවනේ කොටස් තුනකින්, සංරචක තුනකින්. භෞතික ජීවන තත්ත්ව දර්ශකය හැදිලා තියෙන්නේ සංරචක තුනකින්, කොටස් තුනකින්. භෞතික ජීවන තත්ත්ව දර්ශකය හැදිලා තියෙන්නේ සංරචක තුනකින්. මෙන්න සංරචක තුන. සාක්ෂරතාවය, ආයු අපේක්ෂාව, ලදරු මරණ. සාක්ෂරතාවය, ආයු අපේක්ෂාව, ලදරු මරණ කියන මෙන්න මේ සංරචක තුනෙන් තමයි භෞතික ජීවන තත්ත්ව දර්ශකය හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ දරුවනේ සාක්ෂරතාවය. රටක අකුරු කියවීමේ ලිවීමේ හැකියාව තියෙන අය, අන්න සාක්ෂරතාවය. අකුරු කියවීමට ලිවීමට හැකියාව ඇති අය සාක්ෂරතාවයෙන් පෙළෙන අය. සාක්ෂරතාවය කියන්නේ අකුරු කියවීමට ලිවීමට ඇති හැකියාව. එතකොට අකුරු කියවීමට ලිවීමට හැකියාව තියෙනවනම් අන්න ඒ රට සංවර්ධිතයි. ආයු අපේක්ෂාව වැඩි නම්, ඒ කියන්නේ ජීවත් වෙන කාලය, ආයු කාලය, කෙනෙකුගේ ආයු කාලය වැඩි නම් රටක, ඒ රට සංවර්ධිතයි. ඒ වගේම ලදරු මරණ අඩු නම්, ඉපදෙන 1000කට කී දෙනෙක් මැරෙනවද, ඒ මැරෙන ගාන අඩු නම් ඒ රට සංවර්ධිතයි. අන්න හොයන විදිය දරුවනේ. එතකොට සාක්ෂරතාවය, ආයු අපේක්ෂාව, ලදරු මරණ කියන මෙව්වා ගණනය කරලා රටක සංවර්ධනය මනිනවා දරුවනේ. ඔන්න සංවර්ධනය මනින නූතන මිනුමක්. දැන් බලන්නකෝ සාක්ෂරතාවය. සාක්ෂරතාවය තුලින් මනින්න පුළුවන් රටක තියෙන අධ්‍යාපනය පිළිබඳව. ආයු අපේක්ෂාව තුලින්, ලදරු මරණ තුලින් මනින්න පුළුවන් සෞඛ්‍ය තත්ත්වය, පෝෂණ තත්ත්වය, සනීපාරක්ෂාව, අධ්‍යාපන කටයුතු වගේ මේ හැම දෙයක්ම මනින්ට පුළුවන් මෙන්න මේ භෞතික ජීවන තත්ත්ව දර්ශකයට අනුව. එහෙමනම් රටක සංවර්ධනය මනින නූතන මිනුමක් තමයි භෞතික ජීවන තත්ත්ව දර්ශකය, PQLI දර්ශකය කියලා අපි කියනවා. ඒ PQLI හෙවත් භෞතික ජීවන තත්ත්ව දර්ශකය හැදිලා තියෙන ප්‍රධාන සංරචක තුනකින්. මොනවාද ඒ සංරචක තුන? සාක්ෂරතාවය, ඒ කියන්නේ අකුරු කියවීමේ ලිවීමේ හැකියාව. දෙක, ආයු අපේක්ෂාව, අවුරුදු කීයක් පුද්ගලයෙක් ජීවත් වෙනවද කියන එක. ලදරු මරණ, 1000කට ලදරු මරණ කීයක් වෙනවද කියන එක. මෙන්න මේ සංරචක තුනෙන්, මේ කොටස් තුනෙන් තමයි භෞතික ජීවන තත්ත්ව දර්ශකය හැදිලා තියෙන්නේ. දරුවනේ භෞතික ජීවන තත්ත්ව දර්ශකයෙන් නම් ලංකාවේ ඉන්නේ ඉදිරියේ. සාම්ප්‍රදායික හෙවත් ආර්ථික මිනුම් ක්‍රමවලින් ලංකාව ඉන්නේ ගොඩාක් පසුපසින්. හැබැයි භෞතික ජීවන තත්ත්ව දර්ශකයෙන් ලංකාව ඉන්නේ ගොඩක් ඉදිරියේ. ලංකාවේ ආයු අපේක්ෂාව අවුරුදු 72ක් වෙනවා. සාමාන්‍ය ලදරු මරණ සංඛ්‍යාව 1000කට 17ක් විතර. සාක්ෂරතාවයේ 91%ක් වෙනවා ලංකාවේ. එතකොට බලන්නකො, ලංකාව භෞතික ජීවන තත්ත්ව දර්ශකයෙන් නම් සංවර්ධිත තත්ත්වයේ ඉන්නේ. ඒකට හේතුකුත් තියෙනවා. ඇයි? නොමිලේ අධ්‍යාපනය දෙනවා. ඒ නිසා සාක්ෂරතාවයේ වැඩි. නොමිලේ සෞඛ්‍ය පහසුකම් දෙනවා. නේද? නොමිලේ සෞඛ්‍ය පහසුකම් දෙනවා. ඒ නිසා ලදරු මරණ අඩුයි. ආයු අපේක්ෂාව වැඩි. ඇයි? සෞඛ්‍ය පහසුකම් උසස් මට්ටමේ තියෙනවනම් කෙනෙකුගේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන්. එතකොට ලංකාව භෞතික ජීවන තත්ත්ව දර්ශකය අනුව සංවර්ධිත මට්ටමට ආසන්නයි. හේතුව මොකද්ද? අධ්‍යාපනයේ නොමිලේ, සෞඛ්‍ය වැනි සේවාවන් නොමිලේ, මාතෘ සායන නොමිලේ. ඉතින් ලදරු මරණ අඩු වෙනවා. ආයු කාලය වැඩි වෙනව අහන්න දෙයක්ද නේද? ඉතින් දරුවනේ ලංකාව භෞතික ජීවන තත්ත්ව දර්ශකයේ අතින් දකුණු ආසියාවේ ඉස්සරහින්ම ඉන්න රටක් අධ්‍යාපනයේ සෞඛ්‍යෙම නොමිලේ සපේන නිසා. එහෙනම් දැන් මම ඔබත් එක්ක කතා කරේ රටක සංවර්ධනය මනින නූතන මිනුම් ක්‍රම අතරින් ප්‍රධාන මිනුම් ක්‍රමයක්. මොකද භෞතික ජීවන තත්ත්ව දර්ශකය Physical Quality of Life Index භෞතික ජීවන තත්ත්ව දර්ශකය. හැබැයි භෞතික ජීවන තත්ත්ව දර්ශකය තුලත් දුර්වලතාවයක් තියෙනවා. ඇයි ඒ? භෞතික ජීවන තත්ත්ව දර්ශකයෙන් රටක ආර්ථික වර්ධනය හෝ පසුබෑම මනින්න බෑ. අන්න බලන්නකො. භෞතික ජීවන තත්ත්ව දර්ශකය තුලින් රටක භෞතික ජීවන තත්ත්ව දර්ශකය තුලින් රටක ආර්ථික වර්ධනය හෝ පසුබෑම මනින්න බෑ. මනින්න පුළුවන්නේ සමාජ ආගමික සමාජීය ශේත්‍රය තුළ සිදුවන වර්ධනය හෝ පසුබෑම විතරයි. ඒක පැහැදිලිද ඔබට? දැන් සෞඛ්‍ය තත්ත්වය, පෝෂණ තත්ත්වය, සනීප ආරක්ෂාව, අධ්‍යාපනය වගේ දේවල් වල සිදුවන වර්ධනය හෝ පසුබෑම මනින්න පුළුවන්. භෞතික ජීවන තත්ත්ව දර්ශකය තුළින් ආර්ථික ශේත්‍රයේ සිදුවන වර්ධනය හෝ පසුබෑම මනින්න බෑ. ඒක ලොකු දුර්වලතාවයක්. ඒ නිසා ඒ අඩුපාඩුව මගහරවා ගන්නට තවත් මිනුමක් හඳුන්වා දෙනවා. භෞතික ජීවන තත්ත්ව දර්ශකයෙන් ආර්ථික ශේත්‍රය තුළ සිදුවන වර්ධනය හෝ පසුබෑම මනින්ට බැරි නිසා ඒ අඩුපාඩුව මගහරවා ගන්නට තවත් මිනුමක් හඳුන්වා දෙනවා. ඒ තමයි HDI Human Development Index මානුෂ සංවර්ධන දර්ශකය කියලා අලුත් මිනුමක් හඳුන්වා දෙනවා. අර භෞතික ජීවන තත්ත්ව දර්ශකය තුළින් ආර්ථික ශේත්‍රයේ සිදුවන වර්ධනය හෝ පසුබෑම මනින්ට බැරි නිසා මානුෂ සංවර්ධන දර්ශකය කියලා එකක් හඳුන්වා දෙනවා. ඒක හැදිලා තියෙන්නේ සංරචක තුනකින් දරුවනේ. මානව සංවර්ධන දර්ශකය Human Development Index කියන මේ මානව සංවර්ධන දර්ශකය හැදිලා තියෙන්නේ සංරචක තුනකින්. එක ආයු අපේක්ෂාව, දෙක සාක්ෂරතාවය, තුන ක්‍රය ශක්තිය. ක්‍රය ශක්තිය අනලුත් වචනයක්. ක්‍රය ශක්තිය කියන්නේ දරුවනේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව. ක්‍රය ශක්තිය භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව. භාණ්ඩ හා සේවා මිලදී ගන්න නම් සල්ලි තියෙන්න එපෑ. ක්‍රය ශක්තිය වැඩි නම් ඒ රට සංවර්ධිතයි. ක්‍රය ශක්තිය අඩු නම් ඒ රට සංවර්ධනය වෙමින් පවතින රට. මොකද එහෙනම් ක්‍රය ශක්තිය කියන්නේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව අපි හඳුන්වනවා ක්‍රය ශක්තිය කියලා. එහෙනම් කිසියම් රටක ක්‍රය ශක්තිය වැඩි නම් සංවර්ධිතයි, ක්‍රය ශක්තිය අඩු නම් සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා අපි හඳුනා ගන්නවා. දැන් එතකොට බලන්නකො, මානව සංවර්ධන දර්ශකය තුලින් ආර්ථික ශේත්‍රයේ සිදුවන වර්ධනය හෝ පසුබෑම මනින්නත් පුළුවන් ක්‍රය ශක්තියෙන්. එතකොට සාක්ෂරතාවය හා ආයු අපේක්ෂාව තුලින් සෞඛ්‍ය, අධ්‍යාපන, සනීප ආරක්ෂක කටයුතු පිළිබඳව වර්ධනය හෝ පසුබෑම මනින්නත් පුළුවන්. එතකොට මානව සංවර්ධන දර්ශකය තුලින් රටක ආර්ථික ශේත්‍රයේ සිදුවන වර්ධනය හෝ පසුබෑම මනින්නටත් පුළුවන්. රටක සමාජීය ශේත්‍රය තුළ සිදුවන වර්ධනය හෝ පසුබෑම මනින්නටත් පුළුවන්. ඒ නිසා සංවර්ධනය මැනීමේ ප්‍රසස්ත ක්‍රමයක් ලෙස මානව සංවර්ධන දර්ශකය යොදා ගන්නවා අද. ඇයි ඒ? මානුෂ සංවර්ධන දර්ශකයෙන් ආර්ථික ශේත්‍රයේ සිදුවන වර්ධනය හෝ පසුබෑම මනින්නටත් පුළුවන්. සමාජීය ශේත්‍රයේ තුල සිදුවන වර්ධනය හෝ පසුබෑම මනින්නටත් පුළුවන්. එතකොට ආර්ථික ශේත්‍රයයි සමාජික ශේත්‍රයයි කියන දෙකම මනින්නට පුළුවන් නිසා සංවර්ධනය මැනීමේදී මානුෂ සංවර්ධන දර්ශකය වඩාත් සාර්ථක මිනුමක් අනිත් මිනුම් වලට සාපේක්ෂව. දැන් එතකොට මම ඔබට කියලා දුන්නා නූතන මිනුම් ක්‍රම දෙකක්. එකක් භෞතික ජීවන තත්ත්ව දර්ශකය, දෙක මානුෂ සංවර්ධන දර්ශකය. එතකොට මේ නූතන මිනුම් ක්‍රම හඳුන්වා දුන්නේ ඇයි? සංවර්ධනය මැනීම සඳහා නූතන මිනුම් ක්‍රම හඳුන්වා දුන්නේ සාම්ප්‍රදායික මිනුම් ක්‍රම වලින් සංවර්ධනය මැනීමේදී සිදුවන අඩුපාඩුව මගහරවා ගන්න. මොකක්ද අඩුපාඩුව? සාම්ප්‍රදායික මිනුම් ක්‍රම වලින් මනින්න පුළුවන් රටක ආර්ථික ශේත්‍රයේ වර්ධනය හෝ පසුබෑම විතරයි. සාමාජීය ක්ෂේත්‍රයේ වර්ධනය හෝ පසුබෑම මනින්න බෑ. ඒ අඩුපාඩුව මගහරවා ගන්න තමයි නූතන මිනුම් ක්‍රම හඳුන්වා දුන්නේ. සාම්ප්‍රදායික මිනුම් ක්‍රමයි නූතන මිනුම් ක්‍රමයි දෙකම යොදා ගැනීමෙන් රටක සංවර්ධන තත්ත්වය මනාව අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් දරුවනේ, මං අද ඔබත් එක්ක කතා කරේ රටක සංවර්ධනය මනින මිනුම් ක්‍රම පිළිබඳව. ඉතින් දරුවනේ, අපි නැවත වතාවක් නුදුරු දිනයකදී හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගමු. ඉතින් දරුවනේ, මේ ආශ්‍රයෙන් විභාගයට අහන ප්‍රශ්නවලට ඔබ වැඩියෙන් අවධානය යොමු කරන්නට ඕනේ. මොකද පෙළ පොත ඇසුරු කරගන්න පෙළ පොතෙන් පරිබාහිරව ප්‍රශ්න හැදෙන්නේ නෑ දරුවනේ. ඒ නිසා පුළුවන් තරම් පෙළ පොත පරිශීලනය කරන්න ඔබ උත්සාහ ගන්න. දැන් ඔබ සංවර්ධනය කියන පාඩම හොඳට කියවන්න දැන් ඔබට හොඳට මේ පාඩම තේරේ. එහෙමනම් නැවතත් පුරවැසි අධ්‍යයනය විෂය ප්‍රවර්ධන වැඩසටහනකින් ඔබ හමු වීමේ බලාපොරොත්තුෙන් ඔබෙන් අදට සමුගන්න මම රෝෂිත කරන්නාගොඩ රංගම මහා විද්‍යාලයේ දෙනුවර අධ්‍යාපන කලාපේ.